ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමගින් SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
දෙදහස විසිතුන වසරේ ගෙවියන සතියේ ලෝකයේ සිදුවුණු උණුසුම් සහ වැදගත් තොරතුරු අපිට හාහාපුරා කියලා කතා බහ කරන්නට කාල වේලාව ලැබිලා තිබෙනවා. SBS සිංහල ගුවන්විදුලියෙන් ලෝවට විශේෂාංගය ප්‍රථම වතාවට 2023 වසරේ මේ නව වසරේ දිගහරින්නටයි දැන් සූදානම් වෙන්නේ. අපි සුපුරුදු පරිදිම අපේ හිතවතාව සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රෝතිජාලයේ මාධ්‍යවේදී විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා. අමල්, අයිබෝන් සුබෝදයසනක්, ඒ වගේම සුබ නව වසරක් වේවා කියලා අපි පිළිගන්නවා 2023 වසරට සහ අපේ ලෝවට විශේෂාංගයට.
අයිබෝන් මදුර, එක්කම ඔබටත් අපගේ අසන්නන්ටත් සුබ අලුත් අවුරුද්දක් කියලම පටන් ගමු.
හොඳයි, 2023 වසරේ අපේ ලෝවටා විශේෂාංගය අපි ආරම්භ කරන්නේ ඉතාමත්ම දුක්බර ප්‍රවෘත්තියකින්. මේක ලෝකයේම අවධානය යොමු වෙච්ච ප්‍රවෘත්තියක් බවට පත් වුණා. ඒ තමයි 16 වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම, උන්වහන්සේගේ අවසන් කටයුතු සිද්ධ වුණා. ඉතින් මේ අවසන් කටයුතු නැත්තම් මේ අවමංගල්‍ය පිළිබඳව මුළු මහත් ලෝකයේම කම්පා වුණා. විශේෂයෙන්ම මුළු මහත් ලෝකයේම ප්‍රවෘත්තිවල සිරස්තල බවට පත් වුණා. බ්‍රිතාන්‍ය මහරජිනගේ මරණයෙන් පසුව ලෝකයේ ඉතාම වැදගත් පුද්ගලයෙකුගේ මරණයක් විදිහට තමයි බොහෝ මාධ්‍ය මේ මරණය හැඳුන්වුනේ. අපි කැමති අමල් මෙතනින් කතාව පටන් ගන්න. විශේෂයෙන්ම පාප් වහන්සේ කෙනෙක් ස්වර්ගස්ථ වීම සහ අවමංගල්‍ය කටයුතු වල විශේෂත්වයක් තිබෙනවා. අන් ප්‍රභූන්ට නැත්තං අන් පියතුමන්ලාට, අන් රදගුරුවරුන්ට වඩා මේ කාරණාවත් එක්ක මේ අවසන් කටයුතු සහ මේ ස්වර්ගස්ථ වීම පිළිබඳව අපි පළමුවෙන්ම කෙටියෙන් සාරාංශයක් ගෙනෙමු.
මදුර, මෙතනදී අපි දැන් ගිය සතියෙත් සාකච්ඡා කරා බෙනඩික් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමත් එක්කලා වතිකානුවෙන් කතෝලික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරලා තියුණා ඔහු වෙනුවෙන් යාඥා කරන්නයි කියලා. ඊට පසු දින කිහිපෙකින් පසුව තමයි බෙනඩික් පාප් තුමා ස්වර්ගස්ථ වුණේ. ඉතින් ඔහු වෙනුවෙන් මේ පැවතිච්ච ආදාහන උත්සවය ඉතාමත්ම බොහෝ විට චාම්ව නමුත් ලොකු ආගමික නැඹුරුවක් ඇතිව තමයි සිද්ධ වුණේ. වතිකානුවේ 102,000 අධික පිරිසක් මේ උත්සවයට සහභාගී වුණයි කියලා වාර්තා වුණා. ඒ එක්කම මේක තවත් සුවිශේෂ අවස්ථාවක් වෙන්නේ පාප්තුමෙකුගේ ඒ අවමංගල උත්සවය ඒ මෙහෙවීම තවත් පාප් වහන්සේ කෙනෙක් විසින් සිදු කිරීම. මොකද අවුරුදු 600කට පසුව තමයි බෙනඩික් පාප් වහන්සේ තමන්ගේ ධූරයෙන් විශ්‍රාම අරගෙන සිටියේ. සාමාන්‍යයෙන් වෙන්නේ පාප් වහන්සේ කෙනෙක් ස්වර්ගස්ථ වුණාට පස්සේ තමයි අලුත් පාප් තුමෙක් පත් කරගන්නේ. නමුත් බෙනඩික් පාප් තුමා ඔහු තමන්ගේ රාජකාරි වලින් ඉවත් වෙලා විශ්‍රාම අරගෙන හිටපු නිසා මේ විදිහට පාප් වහන්සේවරු දෙදෙනෙක් ඉන්න තත්වයක් ලෝකේ ඇති වෙලා තිබුණා. ඒ එකම බෙනඩික් හිටපු පාප් වහන්සේගේ අවමංගල කටයුතු මෙහෙවන්නට දැන් අලුත් පියතුමා, කියන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ අවමංගල කටයුතු කරපු එක තමයි මෙතන තවත් විශේෂ කාරණාවක් වෙන්නේ. නමුත් 1802 මදුර මේ විදිහ අවස්ථාවක් සිද්ධ වෙලා තියෙනවා. 6 පයස් පාප්තුමාගේ අවමංගල්‍යයක් 7 පයස් පාප් වහන්සේට සිද්ධ කරන්න පුළුවන් වුණා කියලා. නමුත් ඒකට හේතු වුණේ 1799 තමයි 6 පයස් පාප්තුමා ප්‍රංශේදී ජීවිතක්ෂයට පත් වෙන්නේ. ඔහු ජීවිතක්ෂයට පත් වෙලා පසුව පත් වෙන පාප් වහන්සේ ඒ අවුරුදු 3කට පසුව නැවතත් ඔහුගේ සිරුර ගොඩ අරගෙන නැවතත් සම්පූර්ණයෙන්ම දේවමය පවත්වලා ඒ චාරිත්‍රානුකූලව ඔහුගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වුවා. ඉතින් ඒක සුවිශේෂ අවස්ථාවක් 1802. ඉතින් ඒ 1802ට පස්සේ යම් පාප් වහන්සේ කෙනෙක්ගේ අවමංගල්‍ය උත්සවය තවත් පාප් වහන්සේ කෙනෙක් මෙහෙයපු ප්‍රථම වතාව හැටියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ එක්කම ලෝක කතෝලික ප්‍රජාවගෙන් මිලියන 1300කට විතර අධික කතෝලික ප්‍රජාව මේ අවස්ථාවේදී බෙනඩික් පාප් වහන්සේගේ මේ අවමංගල්‍ය උත්සවය සජීවීව රූපවාහිනී වලින් නරඹලා ඒ අවස්ථාවට එකතු වුණා කියලත් වාර්තා වෙලා තියෙනවා.
හොඳයි අමල් අපේ ඊළඟ හැරමුව වන්නේ ඇමරිකාව වෙතටයි. ඇමරිකානු පාර්ලිමේන්තුව වෙතට තමයි දේශපාලනකරණයේ ලෝක දේශපාලනකරණයේ මේ වන විට අවධානය වැඩි වශයෙන් යොමු වෙලා තිබෙන්නේ ඇමරිකානු පාර්ලිමේන්තුව නැත්නම් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලය සඳහා කතානායකවරයෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම අර්බුදයක් බවට පත් වෙලා තිබෙනවා. ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මෙවැනි අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේක ඩෙඩ්ලොක් එකක් කියලාත් බොහෝ දෙනා හඳුන්වනවා. මෙහෙම වෙලා තියෙන්නේ ඇයි මේ සිද්ධිය මොකක්ද කියලා අපි මුලින්ම පැහැදිලි කරගෙන මේකට හේතු
මදුර මේක ඇත්තටම ජාත්‍යන්තර වශයෙනුත් විශාල අවධානයකට යොමු වෙන්නේ ඇමෙරිකාවේ කතානායක එහෙම නැත්නම් මේ කොංග්‍රස් මණ්ඩලයේ ප්‍රධානියා කියන තනතුර ඉතාමත්ම ප්‍රබල තනතුරු ධූරයක් ඇමෙරිකානු දේශපාලන ව්‍යූහයේ. දැන් ජනාධිපතිට පස්සේ උපජනාධිපතිම ඊට පසුව ඉන්න ස්ථානය තමයි මේ කතානායකට හිමි වෙන්නේ. ඉතින් කතානායක කියන තනතුර ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම දැන් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමේ ඒ පහළ මන්ත්‍රණ සභාවේ නීති සම්පාදනය කිරීමේදී කතානායකට විශාල කාර්යභාරයක් තියෙනවා. ඉතින් ඒ එක්කම කතානායකවරයෙකු නැතිව කොංග්‍රස් සභාවේ ප්‍රධානියෙක් නැතුව ඔවුන්ට කිසිම නීතියක් කිසිම අනපනත් කිසිවක් සම්මත කර ගැනීමේ හැකියාවකුත් නැහැ. දැන් පහුගිය අවුරුද්දේ අවසානයේ තිබිච්ච මැතිවරණයේදී ඒ අපි කියන මේ මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකේදී රිපබ්ලිකන් පක්ෂයට පහළ මන්ත්‍රණ සභාවේ බලය මාරු වුණා. ඒ බලය මාරු වීමත් එක්කලා පහළ මන්ත්‍රණ සභාවේ ප්‍රධානත්වය දරපු නැන්සි පොලෝසීට ඒ කතානායක තමන්ගේ ඒ කතානායකවරිය හැටියට හිටිය අයට ඒ තනතුර අහිමි වෙලා දැන් කෙවින් මැකාති කියන රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරයා ඒ තනතුරට ඉදිරිපත් වුණා. ඉතින් මේ වෙනකොට රිපබ්ලිකන් පක්ෂයට මන්ත්‍රණ සභාවේ බහුතරයක් තියෙන නිසා මේ තනතුර ලබා ගැනීම බැලූ බැල්මටම එතරම් අපහසු දෙයක් නෙමෙයි. නමුත් මෙතනදී කෙවින් මැකාති දැන් මේ මන්ත්‍රණ සභාවේ ඡන්ද තුනකට ඇවිල්ලා ඒ කිසිම අවස්ථාවක ඌට බහුතරයක් ලබා ගන්නට බැරි වුණා. ඒකට හේතුව වුණේ විපක්ෂයේ ක්‍රියාකාරීත්වය නෙමෙයි, තමන්ගේ පක්ෂයේම, ඒ කියන්නේ රිපබ්ලිකන් පක්ෂයේම සමාජික පිරිසක් ඔහුට විරුද්ධව කැරලි ගහන තත්වයකට පත් වෙලා තිබුණා. ඉතින් රිපබ්ලිකන් පක්ෂයේ දක්ෂිණාංශික කොටස් විශේෂයෙන්ම මන්ත්‍රීවරුන් 20 දෙනෙක් මේ වෙනකොට ඔහුට විරුද්ධව ඡන්දය දීම නිසා තමයි මේ විදිහට තුන් වතාවක් මැතිවරණයට ඉදිරිපත් වෙලා කෙවින් මැකාතිට බැරි වුණා කොංග්‍රස් සභාවේ ප්‍රධානත්වය, එහෙම නැත්නම් කතානායක ධූරය ලබා ගන්න. ඉතින් මේකත් එක්කලා දැන් ඇමරිකාවේ ඒ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී ඒ මුළු ව්‍යූහයම උඩු යටිකුරු වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද මේ විදිහට කතානායකවරයෙක් පත් කරගන්න බැරි නම් ඇමරිකාවේ රාජ්‍යතන්ත්‍රය ගෙන යාම සඳහා ඒ අවශ්‍ය මුදල් සපයා ගැනීම, ඒ වගේම අලුත් නීති සම්පාදනය කිරීම මේ කිසිවක් කරන්න බැරි තත්ත්වයකට මුළු රටම මේ දේශපාලනික වශයෙන් අකර්මණ්‍ය වෙන තත්ත්වයට දැන් පත් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී කෙවින් මැකාති වෙනුවට ඒ ඔහුගේ පක්ෂයේම වෙන කෙනෙකුට ඉදිරිපත් වීමේ දැන් හැකියාව තියෙනවා. නමුත් කෙවින් මැකාති මීට කලින් අවස්ථාවලදී තමන්ගේ රිපබ්ලිකන් පක්ෂයේ සමාජිකයන්ට ඡන්දේදී ඉදිරියට ඒමට ඔහු විශාල වශයෙන් මුදල් හොයලා ලබා දීලා ඒ මුදල් ආධාර ලබා දුන්න පුද්ගලෙක් හැටියට බොහෝ දෙනෙක් හිතුවා ඔහුට බොහොම පහසුවෙන් මේ කතානායක ධූරය ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියන. ඉතින් අද ඇත්තටම මේ ඇමරිකාවේ කොංග්‍රස් සභාවට වෙලා තියෙන කාර්ය තම ඛේදජනක දෙයක්. ඇමරිකානු දේශපාලනඥයන් ඩෙමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකේම දේශපාලනඥවරුන් එළියට අවිල්ලර කතා කළේ තියෙනවා. මේක මුළු රටටම නින්දාවක්. මේ විදිහට මේ කොංග්‍රස් සභාවට තමන්ගේ නායකයා පත් කරගන්න බැරි නම් මේක ඇමරිකාවේ දේශපාලනයට ඉතාමත්ම නරක විශාල කැලලක් ඇති වෙච්ච කාරණාවක් කියලා. ඉතින් මේ කාරණාව සමහර විට ඉදිරි දින කීපෙදී මේක निराකරණය වන්නට පුළුවන් වෙන අපේක්ෂකෙක් ඉදිරිපත් වුණොත්, නමුත් දැනට තියෙන විදිහට කෙවින් මැකාතිට පක්ෂයේ සහය නොලැබෙන වටපිටාවක් තුළ පක්ෂයට සිද්ධ වෙනවා වෙනත් පුද්ගලෙක් මේ ප්‍රධාන තනතුරට ඉදිරිපත් කරන්නට.
ඔබ රැඳෙන්නේ SBS සිංහල ගුවන්විදුලියේ ගෙනෙන ලෝවටා විශේෂාංගය සමගයි. අපි ගෙවි යන සතියේ ලෝකයේ සිදු උණුසුම් සහ වැදගත් තොරතුරු එකට සම්පින්නනය කරමින් තමයි පසුවන්නේ. අපි සම්බන්ධ කරගෙන සිටින්නේ AFP ප්‍රතිජාලයේ මාධ්‍යවේදී විදේශ විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා. අමල්, අපේ ඊළඟ අවධානය යොමු වන්න බලාපොරොත්තු වෙන්නේ රුසියානු යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්. 2022 වසරේදී දැවැන්ත හානියක් මිනිස් සහ දේපල හානියක් සිද්ධ කරමින් මේ යුද්ධය 2023 වසරටත් දැන් පැමිණෙමින් තිබෙනවා. 2023 නව වසරේ හෝ මේ යුද්ධය සමතේකටපත් වේද, මේ යුද්ධය නවතීවිද කියලා බලාපොරොත්තුවක් තමයි මුළු ලෝකෙම තියෙන්නේ. අපි කැමතියි 2023 වසරට රුසියානු යුක්‍රේන යුද්ධයේ පුරෝකථනය දැනගන්නට.
මధుර, ඇත්තටම පෙබරවාරි මාසේ වෙනකොට මේ යුද්ධය අවුරුද්දක් සම්පූර්ණ කරලා ඒ එක්කම මේ යුද්ධයෙන් රුසියාව බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ ඉතා ඉක්මන් ප්‍රතිඵල ඔවුන්ට ලැබිලා නැහැ. එකමනක් නෙමෙයි, දැන් පහුගිය සතිය වෙනකොට රුසියාව බොහොම කලාතුරකින් කරන ප්‍රකාශයක් කළා. ඒ තමයි තමන්ගේ සෙබළුන් 63 දෙනෙක් ජීවිතක්ෂයට පත්වනයි කියලා යුක්‍රේනය විසින් එල්ල කරපු එක ප්‍රහාරයක ප්‍රතිඵලයක් හැටියට. මේ ප්‍රහාරය එල්ල වුණේ ඩොනෙස් කියන යුක්‍රේනයේ නැගෙනහිර කොටසේ තියෙන ඒ නගරේ. මේක දැන් රුසියාව තමන්ගේ බලයට අත්පත් කරගෙන ඇත්තටම තමන්ගේ රටේ කොටසක් හැටියටත් නම් කරලා තියෙනවා. නමුත් යුක්‍රේනයෙන් විසින් එල්ල කරපු ඒ ප්‍රහාරයෙන් මුලින්ම මේ සතියේ සවුදා වෙනකොට රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටිය ඔවුන්ගේ සෙබළුන් 63 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා. නමුත් දින දෙකකට පස්සේ ඔවුන් කියා සිටියා මේ මරණ සංඛ්‍යාව 89ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් මේක රුසියාව පිළිගත්තු මරණ දිහා බලපුවහම එක සිද්ධියකින් වැඩිම රුසියානු සෙබළුන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වෙච්ච සිද්ධිය හැටියට මේක අපිට හඳුන්වන්න පුළුවන්. මෙතනදී යුක්‍රේනය නම් ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් මේ එල්ල කරපු ප්‍රහාරයෙන් ඔවුන්ට හැකි වුණයි කියලා රුසියානු සෙබළුන් 400කට අධික පිරිසක් මරා දමන්නට. ඉතින් ඒක නිවැරදි වෙන්නටත් පුළුවන්, නිවැරදි නොවෙන්නටත් පුළුවන්. අපිට මේ තොරතුරු මේ සංඛ්‍යාලේඛන විදේශ මාධ්‍යවේදීන්ට තහවුරු කර ගැනීමේ හැකියාවක් නැහැ මේ දින යුදමේ තත්වේදී. මොකද දෙපැත්තම තමන්ට වාසි වෙන විදිහට තමයි මේ දිගින් දිගටම මේ මරණ සංඛ්‍යාව ඒ වගේම තුවාල උච්චාය සංඛ්‍යාව පිළිබඳ ඒ සංඛ්‍යාලේඛන ලබා දෙන්නේ. නමුත් කෙසේ වෙතත් රුසියාව තුළ අපි දකිනවා ප්‍රථම වතාවට මේ යුද්ධයෙන් පීඩාවට පත්වෙන මේ සෙබළුන් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය පාදක කරගෙන මේ රුසියාවේ යුදමය ප්‍රතිපත්තිය දැන් විවේචන ලක්වන තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම රුසියාව බොහෝ රුසියාවේ මේ පහුගිය මාස 11ටම රුසියාවේ ලොකු සහයක් තිබුණා මේ යුද්ධයට. පුටින් ජනාධිපතිවරයාට රට තුළ ඇතුළේ ඔහුගේ තියෙන ඔහුට තියෙන පිළිගැනීම වැඩි වෙලා තිබුණා මේ යුද්ධය නිසා. නමුත් දැන් මේ යුද්ධයේ දිගැදීමත් එක්කලා ඒ එකම තරුණ පිරිස් තරුණ හමුදාවට බඳවා ගන්න, එහෙම නැත්නම් හමුදා සේවයට අනුයුක්ත කරගන්න ඒ තරුණ පිරිස්වල මරණ සංඛ්‍යාව වැඩිවීමත් එක්කලා දැන් රුසියාව පුරාම මේ ආරක්ෂකම එහෙම නැත්නම් පුටින් ජනාධිපතිවරයාගේ මේ ප්‍රතිපත්තිය විවේචනය කරන තත්ත්වයක් මත වෙලා තියෙනවා. අන්න ඒක බොහෝ දුරට අලුත් ප්‍රවණතාවයක් හැටියට දකින්න පුළුවන්.
ඔව් අමල්, දැන් මේ රුසියානු යුක්‍රේන යුද්ධය සමතේකටපත් කරන්න නැත්නම් මේකට විසඳුමක් සොයන්නට ජාත්‍යන්තර මැදිහත්කරුවෙකු මේ 2023 වසරේ ඉදිරිපත් වෙන ලකුණු අපිට පෙන්වන්නට තිබෙනවද?
අදර මෙතන මැදිහත්කරුවෙක් හැටියට ඉදිරිපත් වෙන්න පුළුවන් රටවල් බොහොම අල්පයයි කියන්නේ. එයින් එකක් තමයි තුර්කිය. තුර්කියේ ජනාධිපති එර්ඩගාන් ජනාධිපති පුටින් සමගත්, ඒ වගේම යුක්‍රේනයේ ජනාධිපති ජෙලෙන්ස්කි සමගත් ඍජු සම්බන්ධකම් තියාගෙන මිත්‍රත්වයක් ගොඩනගාගෙන පහුගිය කාලේ දිගටම සටන් විරාමයක් ඇති කරන්න කටයුතු කළ තිබුණා. දැන් මේ අලුත් අවුරුද්ද ඇතිවීමත් එක්කලා අපිට දැනගන්න තියෙනවා එර්ඩගාන් තුර්කි ජනාධිපතිවරයා පුටින් ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් අරගෙන ඔහුගෙන් ඉල්ලීමක් කරයි කියලා, ඒක පාර්ශිකව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නටයි කියලා. ඉතින් ඒ එක්කම එර්ඩගාන් ජනාධිපතිවරයා කියලා තියෙනවා ඔහු සෙලෙන්ස්කි ජනාධිපතිවරයා සමගත් සාකච්ඡා කරනවා කියලා. මේ කාරණාව සම්බන්ධයෙන් මීට කලින් අවස්ථා දෙකකදී තුර්කියේ මැදිහත් වීම ඇතිව යුක්‍රේනයේ නිෂ්පාදනය කරන ධාන්‍ය වර්ග ඒවා අනෙකුත් රටවල් වලට බෙදා හැරීමට හැකිවන පරිදි වරායවල් විවෘත කරන්නට, වරායවල් යුදමුක්ත කලාප හැටියට නම් කළා, ඒ වරායවල් හරහා ලෝකයේ අනිත් රටවල්ට මේ ධාන්‍ය ලබා දීමේ කටයුතු කරන්නට තුර්කිය මැදිහත් වෙලා තිබුණා. ඉතින් ඒකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබාගෙන තිබුණා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි එර්ඩගාන් ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී අලුත් සටන් විරාමයක් ඇති කරන්න ඒ සාකච්ඡාව ආරම්භ කරන්න පියවරක් අරන් තියෙන්නේ. ඉතින් මේකට යුක්‍රේනයත් ඒ වගේම රුසියාවත් කොයි විදිහට ප්‍රතිචාර දක්වනවද කියලා අපිට තාම කියන්න ඒ වගේ වාර්තා වෙන්නේ නැහැ. නමුත් අලුත් අවුරුද්දේ යම් කිසි බලාපොරොත්තුවක් අපිට තියාගන්න පුළුවන් මේ විදිහට මේ ජාත්‍යන්තර මැදිහත්කරුවෙක් හැටියට, මේ රටවල් දෙකටම පිළිගන්න පුළුවන් මැදිහත්කරුවෙක් හැටියට තුෘකිය ඉදිරිපත්වීම යම් විදිියකින් සුබ ලක්ෂණයක් හැට අපි දකින්න පුළුවන් මේ යුදගිනි අඩුගානේ මේ අවුරුද්දේවත් යම් කිසි විදිියකට ඒ යුදගිනි නිවා ගන්න හැකිවේ කියලා.
හොඳයි, අපේ ලොවට විශේෂන්ගේ අද දවසේ අවසාන නැවතුම සිද්ධ වන්නේ චීනයෙන් චීනයේ කොවිඩ් අත්ත පිළිබඳව නැවතත් ජාත්‍යන්තරයේ ආන්ද්‍රනාත්මක කතාබහක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන් ඔස්ට්‍රලියාව ගත්තොත් එහෙම ඊයේ ඉඳලා ජනවාරි 5 වෙනිදා ඉඳලා චීනයේ ඔස්ට්‍රලියාවට පැමිණෙන සංචාරකීන්ට විශේෂ කොවිඩ් පරීක්ෂාවකට මුහුණ දෙ යුතුයි. ඍණාත්මක PCR ප්‍රතිඵලයක් පෙන්වන උදවියට තමයි ඔස්ට්‍රලියාවට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ. මේක දේශපාලන කාරණාවක් විදිහට මේ වන විට ඔස්ට්‍රේලියාව සහ චීනයේ රාජතාන්ත්‍රික සබත්තාවටත් බලපාවිද කියලා සැකයක් ඇතිලා තිබෙන නමුත් ඔස්ට්‍රේලියාව පවසන්නේ හුදෙක් ඔස්ට්‍රේලියානුන්ගේ ආරක්ෂාව පතා මේ තීරණය ගත් බවයි. මෙතන කිසිදු දේශපාලනයක් නැහැ කියන කාරණාව. ඔස්ට්‍රේලියාවේ කතන්දරය එහෙම තියෙද්දි අමල් ලෝකයේ චීනයත් එක්ක ගනුදෙනු කරන ආකාරය කොහොමද මේ කොවිඩ් අත්තත් සහ විශේෂයෙන්ම චීනයේ සංචාරකයන් සමග?
මදුර මෙතන දැන් ගිය සතියේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා චීනයෙන් ලබා දෙන දත්ත ප්‍රමාණවත් නැති කියලා. ඒකම මේ දත්තවල විශ්වසනීයත්වය පිළිබඳවත් ඔවුන් ප්‍රශ්න කළා. දැන් චීනය එකට ප්‍රතිඋත්තර ලබා දීලා තියෙනවා. චීනය බොහොම දැඩිව ප්‍රකාශ කරනවා ඔවුන් බොහොම විනිවිදභාවයෙන් යුතුව මේ කටයුතු මේ අවස්ථාවේදී තමන්ගේ රටේ තියෙන ඒ කොවිඩ් තත්ත්වය පිළිබඳ දත්ත අනෙකුත් රටවල් සමග බෙදා හදා ගන්නවා. එකම ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කළ තියෙනවායි කියලා. නමුත් මෙතනදී ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා චීනය ප්‍රකාශ කරන විදිහට ඩිසම්බර් මාසේ මුල ඉඳලා මේ වෙනකොට කොවිඩ් නිසා ජීවිතක්ෂර පත්වච්ච පිරිස චීනයේ 23ක් හැටියට තමයි වාර්තා කරලා තියෙන. නමුත් මේක භූමියෙන් ලැබෙන තොරතුරු ඒ එක්කම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැනගන්න තියෙන ක්‍රම අනුව බලපුවාම මීට වඩා අති විශාල සංඛ්‍යාවක් කොවිඩ් රෝගය නිසා පීඩාවට පත් වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම රෝහල් වලට ඒ වගේම ආදාහනාගාර වලටත් දරා ගන්න බැරි විදිහට පහුගිය සති කීප ඇතුළතදී චීනයේ මේ කොවිඩ් පැතිරීම සීග්‍රෙන් වැඩි වුණයි කියලා වාර්තා වෙන්නේ. දැන් මෙතන චීනය තමන්ගේ කොවිඩ් සීමා ලිහිල් කරන්නට හේතු වුණේ මදුර රට පුරාම ඇතිවෙච්ච ආණ්ඩුවට එරෙහි විරෝධය. ඉතින් ආණ්ඩු විරෝධය තව විග්ගැස්ස එහෙම නැත්නම් මේකෙන් රාජ්‍යතන්ත්‍රයට රාජ්‍ය පාලනයට බලපෑමක් වෙයි දෝ කියන ඒ සැකයක් එක්ක තමයි චීනය ඔව් මෙතෙක් ඔවුන් පවත්වාගෙන ආපු මේ ජීරෝ කෝවිඩ් එහෙම නැත්නම් කිසිම විදියකින් කෝවිඩ් පැතිරෙන්නේ නැහැයි කියලා දැඩිව පනවා තිබිච්ච සංචරණ සීමා ඔවුන් ලිහිල් කරන්න තීන්දුව කළේ ඒකම චීන ජනතාවට රටින් පිටවීමටත් ඕන වෙලාවකට රටට නැවත ඇතුළත් වීමටත් අර කලින් ඔවුන් පනවා තිබිච්ච ඒ තහංචි ඉවත් කරලා ඔවුන් පහසුවෙන් රටේ ජනතාවට එහා මෙහා ගමන් කරන්න ඉඩ සැලසීම දැන් ඇත්තටම ජාත්‍යන්තර ප්‍රජාවගේ විවේචනයට ලක් වෙලා තියෙන්නේ. මොකද චීනය තුළ එන්නත්කරණය කිරීම එතරම් සාර්ථකව කරේ නැහැයි කියන චෝදනාවත් එල්ලවලා තියෙනවා. මීට වඩා චීනය එන්නත්කරණයට වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ කියන කාරණාව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක තමයි මේ විදිහට චීනය ජනතාව තමන්ගේ රටින් සංචාරකයන් හැටියට අනෙකුත් රටවලට සංක්‍රමණය වෙන්න පිවිසුනොත් ඒකෙන් මේ කොවිඩ් අලුත් ප්‍රභේද ලෝකයේ පුරා නැවත පැතිරෙන්න පුළුවන් ඒ වසංගත තත්ත්වේ නැවත උඩුදුවන්න පුළුවන් කියන ඒ බිය නිසා තමයි මේ අනෙකුත් රටවල් අලුත් පියවර අරන් තියෙන්නේ. අපිට දැනට දැනගන්න තියෙන විදිහට ජර්මනිය දැන් එකතු වෙලා තියෙන අනෙකුත් යුරෝපීය රටවලට එකතු වෙලා තියෙන චීනෙන් පැමිණෙන පුද්ගලයන්ට කොවිඩ් පරීක්ෂණයට ලක් කරන්නට කොවිඩ් නැහැයි කියලා සහතිකයක් තිබුණොත් විතරයි ඔවුන්ට රටට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ. ඉතින් එවැනි තහංචි තව තවත් අනෙකුත් විශේෂයෙන්ම බටහිර රටවල් අලුතෙන් ඇති කරන්නටත් පියවර ගත්ත බව දැන් වාර්තා වෙනවා මේ චීනයේ ඇති වෙලා තියෙන අලුත්ම කොවිඩ් රැල්ලත් එක්කලා.
හොඳයි, ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේ වටා විශේෂාංගයේ නිමාවට පත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ AFP ප්‍රවෘත්තිජාලයේ මාධ්‍යවේදී විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා. අමල් බොහොමත්ම ස්තුතියන්ත වෙනවා මේ තොරතුරු අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබාගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.